ඊළඟට ගරු ගමේ ගෙදර දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 10 වෙනි පාර්ලිමේන්තුවට ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිළිබඳව කරුණු දක්වන මේ වෙලාවේ පළමුව මම මේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් අපව තෝරාපත් කර එවන ලද ජනතාවට අපගේ කෘතවේදීත්වය මුලින්ම පිරිනමන්න ඕනකම තිබෙනවා. විශේෂයෙන් අද ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිළිබඳව සාකච්ඡාව සිද්ධ වෙන මේ වෙලාවේ අපි තමුන්වහන්සේලා හැම දෙනාටම කියන්න ඕනකම තිබෙනවා, මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හුදෙක් ලියවිල්ලකට සීමා වෙන්නේ නැතුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන ස්ථිරසාර වැඩපිළිවෙලක් බව මේ වෙලාවේදී අවධාරණය කරන්න ඕනකම තිබෙනවා. විශේෂයෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ අපේ රටේ අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර ගණනාවක සාධනීය වෙනස්කම් කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් තමයි මේ ප්‍රකාශනය ප්‍රතිපත්තිය ඉදිරිපත් කොට තිබෙන්නේ. ඒ අතරින් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ග්‍රාමීය දිනුදුකම් පිළිදැකීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. ග්‍රාමීය තත්ත්වය පිළිබඳව කතා කරනකොට බොහෝ දෙනා ගම පිළිබඳව කතා කරන්නේ ගම ඉතා සුන්දරයි කියලා. නමුත් තමුන්නාන්සේලා අපි කවුරුත් වගේ දන්නවා වචනයට ගම සුන්දර වුණාට ගමේ ඇත්ත තත්ත්වය හරිම ඛේදනීයයි. එක්තරා කාලවකවානුවක ගම සුන්දරව තියෙන්න ඇති. නමුත් මේ මොහොත කියලා කියන්නේ ගරු සභාපතිතුමනි සම්පූර්ණම ඛේදවාචකයක් බවට පත්වෙච්ච තැනක්. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රජාව අතිශය බරපතල දරිද්‍රතාවයකට මුහුණ දීලා තිබෙනවා. ඒ දරිද්‍රතාවය මත ගොඩනැගිච්ච කරුණුකාරණා ගණනාවක් තිබෙනවා. හුදෙක්කේක දරිද්‍රතාවයට පමණක් සීමා වෙච්ච කාරණයක් නෙවෙයි. එතනින් එහා ගිය විශාල සමාජ ඛේදවාචකයක්. ඒ දරිද්‍රතාවය නිසා ග්‍රාමීය ජනතාව සමාජයෙන් කොන් වෙලා ඔවුන්ට කාර්යාලයකට ගියාම පිළිගැනීමක් නෑ, ආයතනයකට ගියාම පිළිගැනීමක් නෑ. ගමේ තියෙන දරිද්‍රතාවය නිසාම ඔවුන් සමාජයේ වශයෙන් විශාල පීඩනයකට පත් වෙලා තිබෙනවා. තමුන්නාන්සල කවුරුත් වගේ දන්නව මහජන නියුතු හැටියට මේ ග්‍රාමීය ජනතාවගේ ගැටලු ප්‍රශ්න කොයිතරම් ප්‍රමාණයක්ද. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාව අතිශය බරපතල තැනක තියෙන්නේ. දැන් අපි පෞගේ කාලේ දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉදිරිපත් වෙන වාර්තා ගැන. ඒ වාර්තාවල වැඩිම මන්දපෝෂණයක් වාර්තා වෙන්නේ ග්‍රාමීය මට්ටම. දැන් අවුරුදු 76ක් තිස්සේ මේ රට හදලා මේ රට ගොඩනගලා ග්‍රාමීය ජනතාව නගා හිටවලා විවිධ කතා කියලා අවසානයේදී ගමේ ජනයා පත් කරලා තියෙන තැන මන්දපෝෂණයෙන් පිරීලා. මේක ඛේදනීය තත්ත්වය තමයි ගරු සභාපතිතුමනි. අනාගතයට දරුවා උත්පාදනය කරන අපේ ආදරණීය කාන්තාව අතිශය බහුතරයක් රක්තහීනතාවෙන් පෙළෙන කාන්තාවන් බවට පත් වෙලා මොකද්ද මේ හදපු රට? දිලුඳු භාවයත් එක්ක සමාජ ඛේදවාචකයක් පෙළ ගැහිලා තිබෙනවා. ප්‍රශ්න ගණනාවක් ඒ මත ගොඩනැගෙමින් තිබෙනවා. අනිත් පැත්තෙන් ග්‍රාමීය මට්ටමේ දරුවන්ගේ අධ්‍යාපනය තමුන්නාසලා අපි කවුරුත් වගේ දන්නවා මේ පාසල් පද්ධතිය අතිශය බහුතරයක් ස්ථාපිත වෙලා තිබෙන්නේ ග්‍රාමීය මට්ටමේ පාසල් හැටියට. මේ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනය කොයිතරම් ඛේදනීය තත්ත්වයකටද පත් වෙලා තිබෙන්නේ. අපේ රටේ අධ්‍යාපන කලාප සීයකට වැඩි ගාණින් බහුතරයක් කලාප පදනම් වෙලා තියෙන්නේ ග්‍රාමීය මට්ටමේ. හැබැයි ඒ ග්‍රාමීය මට්ටමේ දරුවන්ගේ අධ්‍යාපනයේට අද අත් වෙලා තියෙන නිර්ණය මොකද්ද? දැඩි විසමතාවයක් අධ්‍යාපනය තුල ගොඩනැගිලා තිබෙනවා. සමහර පාසල්වල දරුවාට ඉගෙනීම සඳහා වෙච්ච අත්‍යවශ්‍ය ගුරුවරයා නැහැ. විද්‍යාගාරේ නැහැ. ක්‍රීඩාංගණේ නැහැ. අවුරුදු 76ක් තිස්සේ හැදුවයි කියන රට. අධ්‍යක්ෂීම් තිබිච්ච අය ගොඩනැගුවයි කියන රට. අධ්‍යාපන වශයෙන් මහා පරිහානියකට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව එහි ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය මට්ටමේ නිවාස ප්‍රශ්නය අතිශය බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අතරම විශේෂයෙන්ම කඳුකර ආශ්‍රිත ජනතාව ජීවත් වෙන ඒ ග්‍රාමීය ප්‍රදේශ. අද තමුන්නාන්සලා දන්නවා ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව කොයිතරම් පීඩනයකද ඉන්නේ ඒ කොටු වෙච්ච ජීවිත ඇතුලේ. අද බරපතල ප්‍රශ්නයක් බවට ඒ ප්‍රශ්න පත් වෙලා තිබෙනවා. මෙවැනි ආකාරයේ ගැටලු ප්‍රශ්න ගණනාවක් මේ ග්‍රාමීය ප්‍රදේශ පදනම් කරගෙන ගොඩනැගිච්ච නිසා තමයි ගරු ජනාධිපතිතුමා අපේ ආණ්ඩුව ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනකොට, වැඩපිළිවෙළ ඉදිරිපත් කරනකොට වැඩිම අවධානය යොමු කළේ මේ ග්‍රාමීය ආර්ථිකය නගා හිටුවීම වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් වැඩපිළිවෙළක් ක්‍රියාවට නගනවායි කියලා. අපි තමුන්නාන්සල කවුරුත් වගේ දන්නවා මේ ග්‍රාමීය ජනයා තමන්ගේ ලැබිය යුතු වරප්‍රසාද වලින් පැත්තකින් තියෙන වෙලාවක රටේ ජාතික ධනය උත්පාදනය කිරීම සඳහා ඔවුන්ගේ වැඩි දායකත්වයක් ලබාගෙන තිබෙනවා. නමුත් ඔවුන් කොයිතරම් ඒ දායකත්වය ලබා දුන්නත් මේ ලැබෙන ප්‍රතිලාභ මේ ග්‍රාමීය ජනයාට සාධාරණ පදනමින් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම අපිට පේන කාරණේ තමයි මේ ජාතික ධනය ඒකරාශි වෙලා අතලොස්සකට කේන්ද්‍රගත වෙලා තිබෙනවා. ජාතික ධනය උත්පාදනය කරන්න මෙදිහත් වෙන අපේ ග්‍රාමීය මට්ටමේ ජනතාවට ඒ ප්‍රතිලාභ අහිමි වෙමින් යනවා. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, නව රජයේ හැටියට අපේ ගරු ජනාධිපතිතුමා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළේ මේ ග්‍රාමීය ජනයා මුහුණ දීලා තිබෙන මේ ගැටලුවෙන් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා ඉතා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි විශේෂයෙන් අවධාරණය කරලා තිබෙනවා මේ දරිද්‍රතාවය තුරන් කරමින් අපේ රටේ සියලු පුරවැසියන්ට, ග්‍රාමීය ප්‍රජාවත් ඇතුළු සියලු පුරවැසියන්ට මූලිකව ලැබිය යුතු පහසුකම් ගණනාවක් පිළිබඳව සැලකිල්ල යොමු කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා සෑම පුරවැසියෙකුටම තමන්ගේ මූලික අවශ්‍යතා වෙච්ච ආහාර පාන පිළිබඳව සුරක්ෂිතාවයක් ඇති වෙන්න ඕනකම තිබෙනවා. පහුගිය කාලේ තමුන්නාන්සලා අපි කවුරුත් වගේ දැක්කා ලක්ෂ ගණනක් තුන් වේල ආහාර ලබා ගැනීම පිළිබඳව බරපතල ප්‍රශ්නකර මුහුණ දීලා තිබුණා. අවුරුදු 76ක් තිස්සේ රට පාලනය කර පාලකයෝ අවසානයේදී අපේ රටේ ජනයා පත් කරලා තිබෙන තැන වේලක් කෑවොත් ඊළඟ වේල කොහොමද කන්නේ කියන දෙගිඩියව සහිත ජනතාවක් නිර්මාණය කරලා තිබෙනවා. එහෙම ජනතාවක් දැන් අද අපි ඉස්සරහා පිට ඉන්නේ. අන්න එහෙව් ජනතාවට දැන් අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා කොහොමද අපිට ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාවය ගොඩනගන්නේ කියලා. ඒ වගේම දරුවන්ට හොඳ අධ්‍යාපනයක්. අපි අර මුලින් කිව්වා වගේ ග්‍රාමීය ආර්ථිකයේ දිලුඳු භාවයත් එක්ක එන අධ්‍යාපනයේ පංගු වුණු අහිමි වීම අපේ පාලන කාල සීමාව තුළ කොහොමද නිවරද කරන්නේ කියන සාකච්ඡාව අප මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුලේ සාකච්ඡාවට අරගෙන තිබෙනවා. ඒ වගේම මේ සියලු තත්ත්වයන් එක්ක ඔවුන් මානසික වශයෙන්
කර්මතුමා තව විනාඩි දෙකක්
තියෙනවා සාල පීඩනයකට ලක් වෙලා තිබෙනවා. ඒ මානසික පීඩනයෙන් ඔවුන් මුදවා ගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳවත් අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ග්‍රාමීය දුප්පත් භාවය තුරන් කිරීම සඳහා මූලික වගකීමක් අපිට තිබෙනවායි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුලේ පැහැදිලිව කියලා තිබෙනවා මේ ග්‍රාමීය ජනතාව වෙතට නව ආර්ථික ප්‍රබවයන් වහවහ කැටුවේ ආ යුතු තිබෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් අපි අපේ වැඩපිළිවෙළ ඇතුළේ යෝජනා කරලා තිබෙනවා අපේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම සඳහා වෙච්ච වැඩපිළිවෙලේදී කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, එවැගේම ව්‍යාපාරිකයන් මෙන්න මේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වෙච්ච මැදිහත්වීමට සම්බන්ධ කරගත යුතු තිබෙනවා. එවැගේම ග්‍රාමීය කර්මාන්ත අපි දන්නවා විශාල වශයෙන් ග්‍රාමීය මට්ටමේ කර්මාන්ත බිඳවැටලා තිබෙන්නේ. අන්න එවැනි කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා වෙච්ච ක්‍රමවේදයක් වහවහාම සකස් කර යුතු තිබෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ කෘෂි කර්මාන්තය මේ වෙලාවේ අපේ සමහර මන්ත්‍රීවරු ඉතාම උද්‍යෝගින්, එවැගේම සමහර වෙලාවට ඉතාම ආස්වාදනීය ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු මේ හාල් හිගය ගැන කතා කරනවා. පෞගේ කාලේ කෘෂි කර්මාන්තයට අත් කරලා දුන්න ඉරණම තමුන්නාන්සලා අපි කවුරුත් වගේ දන්නවා. ගොවියට අත් කරලා දුන්න ඉරණම් පිළිබඳව අපි කාටත් අවබෝධයක් තිබෙනවා. දැන් බොහෝ දෙනා කතා කරන්නේ නින්දෙන් ඇහැරුණා වගේ, අලුතෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා වාඩි වුණා වගේ වෘත්ති අයිතිවාසිකම් ගැන කතා කරනවා. මේ මේ වේදිකාවේ ඉන්න, එහෙමත් නැත්නම් මේ සභාගැබේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරයන්ගෙන් අතිශය බහුතරයක් මේ රටේ වෘත්තීය සටන් සමග සජීවීව ජීවත් වෙච්ච අය. ඒ නිසා වෘත්තීය සටන් පිළිබඳව
කියාදීමක්
අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දන්නවා මේ වෙලාවේ සංවර්ධන නිලධාරීන් වගේම රාජ්‍ය සේවකයා මුහුණ දීලා තිබෙන ප්‍රශ්න ප්‍රමාණයක් තිබෙනවා. අපි රජයක් හැටියට ඉදිරි කාලය තුළ ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන්, ගැටළු වෙනුවෙන් නිවැරදි විසඳුම් ලබා දීමට මැදිහත් වෙනවායි කියන පණිවිඩයත් ලබා දෙමින් මම නවත්වනවා. බොහොම
ස්තුතියි.